ඔබ SBS සිංහලේ කුවන් විදිලිය සමකෙන්
HIV එහෙම නැත්නම් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය මගින් සෑදෙන AIDS රෝගය පිළිබඳව අවධානය යොමු කරන ලෝක AIDS දිනය දෙසැම්බර් මාසයේ පළවෙනිදට යෙදිලා තිබෙනවා. ලෝක AIDS දිනය සනිටුහන් කරමින් SBS සිංහල ගුවන් විදුලියෙන් අපි කල්පනා කළා ඔබට වැදගත් සාකච්ඡාවක් අද දවසේ ගෙන එන්නට. යම් කෙනෙක්ට HIV ආසාදනය වී ඇද්දයි හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම යම් කෙනෙක් HIV ආසාදිතෙක් බව හඳුනාගතහොත් ඔවුන්ට ඔස්ට්‍රේලියාව තුළ ලබාගත හැකි උපකාර හා සේවා මොනවාද? මේ කියන කාරණා සම්බන්ධව මේ සාකච්ඡාවේ මුල් භාගයේදී අපි වෛද්‍ය සුදේශි විජේතිලක සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් කෙනෙක් HIV ආසාදිතෙක් වුවහොත් ඒ කාරණය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ඔවුන්ගේ වීසා අයදුම් පතට බලපාන්නේ කොයි ආකාරයකින්ද කියන වැදගත් කාරණය සම්බන්ධවත් සංක්‍රමණ නීති උපදෙස් ගෙන එන්නට සංක්‍රමණ නීතිඥ ඩිෂ්නි ගල්කොටුවේ අසමහන මහත්මිය වැඩසටහනේ අවසාන භාගයේදී සූදානමින් ඉන්නවා. ඉතින් මුලින්ම අපි සමග සම්බන්ධ වෙන්නේ නිව්කාසල් හි ජෝන් හන්ටර් රෝහලේ සේවය කරන වෛද්‍ය සුදේශි විජේතිලක මහත්මිය. ආයිබෝන් කියලා පිළිගන්නවා වෛද්‍යතුමියනි ඔබව?
ආයිබෝන් අතිනි.
වෛද්‍යතුමිනි, මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමති යම්කිසි කෙනෙක් තමන්ට HIV ආසාදනය වී ඇති බවට හඳුනාගත හැකි පූර්ව ලක්ෂණ මොනවද?
ඔව් අතිනි, අපි දන්න විදිහට HIV ආසාදනය වෙන්නේ වෛරසයක් මගින්. එම වෛරසය ඇඟට ඇතුළත් වුණාම මුල දවස් 10-14 වගේ යද්දී සමහර කට්ටියට පොඩි ඇඟේ ලා උණ ගතියක්, ඇඟ පතර ඉදෙන ගතියක්, ඒ වගේම ඉකිලිවල සහ කිහිලිවල කුද්දටි ඉදීමීමක්, ඒ වගේ රෝග ලක්ෂණ සමහර අයට විතරක් දකින්නට ලැබෙනවා. ඒක හුඟක් වෙලාවට සාමාන්‍ය ලා ඇඟ උණ ගතියක් කියලා වෙන වෛරසුණක් හැටියට ගණන් ගන්නත් පුළුවන්. මෙම රෝග ලක්ෂණ දවස් කීපයක් ඇතුළත ඉබේම නැතුව යනවා. හැබැයි එක දෙයක් තමයි, HIV වෛරසය ආසාදනය වෙන හැම කෙනාටම මේම රෝග ලක්ෂණ එන්නේත් නැහැ. ඊට පස්සේ අවුරුදු ගණනාවක් කිසිම රෝග ලක්ෂණයක් නැතුව සාමාන්‍ය විදිහට එම ආසාදනය වෙච්ච පුද්ගලයෙකුට කාලය ගත කරන්න පුළුවන්. අවුරුදු ගානක් ගියාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මෙම HIV වෛරසය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආසාදනය කරගෙන එම ප්‍රතිශක්තිය දුර්වල වෙනකොට පසුකාලීනව අපිට රෝග ලක්ෂණ එන්න පුළුවන්. මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලකම නිසා ඇති වෙන එම තත්ත්වයට ආවම තමයි අපි කියන්නේ AIDS කියලා. මෙම රෝග ලක්ෂණ නිතර නිතර ඇති වෙන නියුමෝනියා, නැත්නම් ශ්වසන ආබාධ වෙන්න පුළුවන්, විවිධ පිළිකා වෙන්න පුළුවන්, සමේ පිළිකා වෙන්න පුළුවන්, ඒ වගේම ඇඟ කෙට්ටුවීම, ඇඟ දුර්වල වීම, මෙවැනි රෝග ලක්ෂණ රාශියක් තියෙනවා. ඊට අමතරව HIV වෛරසය දිගු කාලීනව ආසාදනය වෙන පුද්ගලයන්ට ඒ මොළයට බලපෑම මගින් එයාගේ මතකය අඩුවීම, කල්පනාව වෙනස් වීම වගේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. මෙම රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ අවුරුදු 5-10 වැනි දිගු කාලයක් වෛරසය ඇඟේ තිබෙන කට්ටියගේ. HIV තමන්ට වැළඳිලාද කියලා සැකයක් තියෙනවා නම් තමන් ඒක පරීක්ෂා කරගන්න එක වටිනවා. විශේෂයෙන්ම HIV වැළඳෙන්න වැඩිදුර අවධානම තියෙන හැසිරීම් තියෙන කට්ටිය. අපි ඒක වැඩිදුර විස්තර කරොත් එහෙම අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන් වල යෙදෙන කට්ටිය සමහර වෙලාවට තමන්ගේ ලිංගික සහකරුව HIV රෝගය තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැනට බෙහෙත් ගණිමින් වෛරස් ප්‍රමාණය අඩුවෙන් තියාගෙන ඉන්න එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා ලෝකේ සමහර රටවල් තියෙනවා HIV ආසාදන තත්ත්වය වැඩිපුර තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් සබ් සහරන් ඇෆ්‍රිකා, ඒ කියන්නේ අප්‍රිකාවේ සහරාවට තියෙන රටවල්, කැරිබියන් රටවල්, කැම්බෝඩියාව, තායිලන්තය, බුරුමය, පැපුවා නිව්ගිනි. ඒ වගේ රටවල් වල සංචාරය කරපු හරි එහෙම නැත්නම් ඒ වගේ රටවල් වල ඉඳලා ආපු කෙනෙක් එක අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වල යෙදුනොත් අපිට HIV ආසාදනය වෙන්න තියෙන අනතුර වැඩි. එතකොට එවැනි අවස්ථාවලදී අපි HIV ගැන ටෙස්ට් කර ගන්න එක වටිනවා. ඊට අමතරව තමන් සංචාරය නොකරත් තමන්ගේ නිතර ආශ්‍රය කරන ලිංගික සහකරුවෙක් එවැනි රටවල්වල සංචාරය කරා නම් යම් කිසි අවස්ථාවක් තිබුණා නම් ඔවුන් අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකමක යෙදෙන්න එවැනි අවස්ථාවකදී තමන්ුත් ඒ ගැන ටෙස්ට් කරගන්න එක වටිනවා. තුන්වැනි කාරණය තමයි එන්නත් සහ ඉන්දිකටු සහ සිරින්ජස් පාවිච්චි කිරීම, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කාරණාවකට එන්නත් හුවමාරු කරගන්නවා නම් වෙන කෙනෙක් සහ ස්ටෙරිලයිස් කරපු නැති එන්නත් උපකරණ පාවිච්චි කරනවා නම් එවැනි අයත් HIV රෝගයට ආසාදනය වෙන්න තියෙන අනතුර වැඩි. මෙම අයත් ටෙස්ට් කරගන්න එක වටිනවා HIV වෛරසය තමන්ට ඇවිල්ලාද කියලා දැනගැනීමට.
ඔව් වෛද්‍යතුමනි, ඔබ සඳහන් කළ කුමන හෝ ආකාරයකට යම්කිසි කෙනෙක්ට සැකයක් ඇති වුණොත් තමන්ට HIV ආසාදනයක් ඇත්තයි, ඔවුන් කොහොමද HIV සඳහා පරීක්ෂාවක් සිදු කරගන්නේ? අපි මේ ගැනත් සාකච්ඡා කරමු.
ඔව්, දැනට තියෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ පවුලේ වෛද්‍යවරය හම්බ වෙලා ඒ ගැන කතා කිරීම. දෙවෙනි ක්‍රමය තමයි sexual health clinics කියලා තියෙනවා හැම ප්‍රාන්තයේම වගේ. එවැනි ක්ලිනික් එකකට තමන්ගේ වෛද්‍යවරයාරවා රිෆරල් එකක් යවල එවැනි ක්ලිනික් එකකින් පුළුවන් ඒ ගැන කතා කරන්න. කරන ටෙස්ට් වර්ග ගත්තොත් ටෙස්ට් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය විදිහට ලේ අරගෙන කරන ලේ ටෙස්ට් එක. ඒ ටෙස්ට් එකෙන් ප්‍රතිඵල එන්න සාමාන්‍යයෙන් දවස් 3ක් විතර යනවා. ඊට අමතරව තව තියෙනවා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ටෙස්ට් එකක්. ඒක කරන්න පුළුවන් තමන්ගේ කෙළවලින් හරි එහෙම නැත්නම් ඇඟිල්ලට පොඩි ඉන්දිකටුවකින් විදලා ලේ බින්දුවක් අරගෙන ටෙස්ට් කරන්න පුළුවන්. ඒකට කියනවා රැපිඩ් ටෙස්ට් කියලා. ඒකෙදි විනාඩි 10ක් 20ක් වගේ ඇතුළත ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි මේ ටෙස්ට් එක 100%ක්ම නිවැරදි නැහැ. ඒක හින්දා මේ ටෙස්ට් එකෙන් මොන ප්‍රතිඵලය ආවත් බ්ලඩ් ටෙස්ට් එකකුත් කරන්න කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. තව ටෙස්ට් එකක් තියෙනවා මේ ඇඟිල්ලෙන් විදලා ගන්න ලේ ටෙස්ට් එකම තනියෙන් තමන්ගේ ගෙදර කරගන්නත් පුළුවන්. ලේ බින්දුවක් ඒ ටෙස්ට් කිට් එකට දාලා ඒකෙන් විනාඩි 15ක් විතර ඇතුළත ලබා ගන්න සෙල්ෆ් ටෙස්ට් එකකුත් තියෙනවා HIV වලට. දැනට ඔස්ට්‍රේලියාවේ අනුමත කරලා තියෙන එක ටෙස්ට් එකක් විතරයි. ඒක කියන්නේ ඇටමෝ HIV සෙල්ෆ් ටෙස්ට් කියලා. ATOMO HIV සෙල්ෆ් ටෙස්ට්. එම ටෙස්ට් එක තමන්ට ගෙදර කරගන්න පුළුවන්. එම ටෙස්ට් එක පොසිටිව් නම් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බ වෙලා ඊගාවට ගන්න පියවර ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේ ටෙස්ට් එක කරන්නේ කොයි වෙලාවෙද කියන එක යම්කිසි කෙනෙක් තමන් දන්නා විදිහට අර අපි කලින් කියපු විදිහේ අධි අවදානම් ක්‍රියාකාරකමක යෙදුනොත් ඊට පස්සේ පුළුවන් ඉක්මනට ටෙස්ට් එක කරගන්න එක වටිනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ, පළවෙනි පැය 24 ඇතුළත තමන්ගේ ඇඟේ වෛරසය තිබුණත් ටෙස්ට් වලට ඒක අහු නොවෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට වෛද්‍යවරු නිර්දේශ කරනවා දවස් කීපයක ගැප් එකක් තියලා ටෙස්ට් එක දෙවරක් කරගන්න කියලා. පළවෙනි පාර කරපු ටෙස්ට් එක නෙගටිව් වුණොත්, මොකද පොඩි චාන්ස් එකක් තියෙනවා වෛරසය ඇඟේ තිබිලා ටෙස්ට් එකට ඒක අහු නොවි තියෙන්න. ඒකට අපි කියනවා ෆෝල්ස් නෙගටිව් කියලා. ඉතින් එහෙම ෆෝල්ස් නෙගටිව් එකක්ද නැද්ද කියලා දැනගන්න තමන් එක්ස්පෝස් වෙච්ච රිස්ක් එක වැඩි නම් ගොඩක් වෙලාවට දෙවෙනි ටෙස්ට් එකකුත් අපි නිර්දේශ කරනවා. ඊට අමතරව අපි එවැනි ටෙස්ට් එකක් කරලා ප්‍රතිඵල එනකන් අපි ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම සහ ඉන්දිකටු සිරින්ජස් හුවමාරු කිරීමෙන් වැළකීම වැදගත්. අපි ටෙස්ට් එකේ ප්‍රතිඵල හරියටම දැනගන්නකම් කලින් මේ අවුරුද්ද වෙනකන් මීට කලින් තිබුණේ මෙඩිකෙයා තියෙන පුද්ගලයන්ට විතරයි නොමිලේ මෙම ට්‍රීට්මන්ට් සහ ටෙස්ට් ලබා ගන්න පුළුවන් කියලා. ඒත් 2021 වර්ල්ඩ් ඒඩ්ස් ඩේකේදී ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුව පොරොන්දුවක් දුන්නා මෙම ඒඩ්ස් ප්‍රතිකාර සහ ටෙස්ට් කිරීම නොමිලේ ලබා දෙන්න. දැන් මේ අවුරුද්දේ ජුලයි මාසේ ඉඳලා මෙඩිකෙයර් තිබුණත් නැතත් ඕනෑම කෙනෙකුට නොමිලේ HIV ටෙස්ට් කිරීම සහ HIV ප්‍රතිවෛරස බෙහෙත් ලබා ගැනීම නොමිලේ කරන්න පුළුවන්. ඕනෑම රජයේ රෝහලකදී.
ඔව් වෛද්‍යතුමනි, ඔබ සඳහන් කළ ආකාරයට මෙඩිකා තිබුණත් නැතත් නොමිලේ යම් කිසි කෙනෙක් මෙම පරීක්ෂා සිදු කරගෙන HIV ඇති බවට තහවුරුනොත්, තමන් HIV ආසාදිතෙක් බව තහවුරුනොත් ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ට ලබා ගන්න පුළුවන් උපකාර සහ සේවාවන් මොනවද? අවසන් වශයෙන් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
ඔබට දැන් HIV වෛරසයක් තියෙනවා කියලා මෙම ටෙස්ට් වලින් දැනගත්තොත් කරන්න තියෙන පළවෙනිම දේ තමයි පවුලේ වෛද්‍යවරයා හම්බ වෙලා ඒ ගැන වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම. සමහර වෙලාවට පවුලේ වෛද්‍යවරයා ඔබව යොමු කරන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකාර මාලාව තීන්දුව කරගන්න. දෙවැනි ක්‍රමය තමයි ඔබගේ පළාතේ සෙක්ෂුවල් හෙල්ත් ක්ලිනික් එක සම්බන්ධ වෙලා එම අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම. ඊට අමතරව වෙන සමාජීය මට්ටමින් තියෙන සංවිධාන කිහිපයක් තියෙනවා. ඒවා මගින් community programs තියෙනවා, ඒ වගේම campaigns කරනවා. ඒගොල්ලෝ කාලෙන් කාලෙට ඒගොල්ලන්ගේ ගොඩක් හොඳ websites තියෙනවා, අවශ්‍ය අධ්‍යාපනය support එක ලබා දෙන්න සහ counseling විවිධ විදිහට උදව් කරන. එම website කීපයක් මං සඳහන් කරොත්, එකක් තමයි ending HIV. ඊට අමතරව තියෙනවා acon කියලා, acon.org.au. එක වැඩිපුරම HIV වලට අමතරව තවත් සමලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් එම සමාජීය ඒ අයගේ සමාජීය ප්‍රශ්න සම්බන්ධවත් කතා කරනවා. ඊට අමතරව AFAO කියලා තියෙනවා, Australian Federation of AIDS Organization. තව තියෙනවා National Association of People with HIV Australia. ඊට අමතරව Youth Solutions. HIV, hepatitis සහ අනිත් ලිංගික ආශ්‍රිත රෝග සම්බන්ධයෙනුත් විවිධ උපදෙස් සහ තොරතුරු එම වෙබ්සයිට් වල අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේවා මගින් අපිට ගොඩක් විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මෙම සංවිධාන වලින් කරන දෙයක් තමයි මෙම HIV අනිත් ලිංග ආශ්‍රිත රෝග සම්බන්ධව තියෙන සමාජයේ තියෙන කළු පැල්ලම පුළුවන් තරම් දුරට අඩු කරලා එයත් සාමාන්‍ය රෝගයක්, එයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. සාමාන්‍ය රෝගයකට අපි වෛද්‍යවරයෙක් ගාවට යනවා වගේම ගිහිල්ලා අවශ්‍ය විදිහට ටෙස්ට් කරලා බෙහෙත් අරගෙන ජීවිතය ගෙවා ගන්න පුළුවන් කියන පණිවිඩ සමාජයට දෙන දෙයක් මෙම වෙබ්සයිට් වලින් බොහෝ දුරට කරනවා.
ඔව්, අපි අද කතා බහ කරමින් සිටියේ HIV ආසාදනය වේ ඇතැයි හඳුනාගන්නේ කොහොමද, ඒ වගේම යම්කිසි කෙනෙක් HIV ආසාදිතයෙක් බවට හඳුනාගත්තොත් ඔවුන්ට මේ ඔස්ට්‍රේලියාව තුළ ලබාගත හැකි සේවා සහ උපකාර මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් අද දවසේ මේ වැදගත් සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණේ නිව්කාසල්හි ජෝන් හන්ටර් රෝහලේ සේවය කරන වෛද්‍ය සුදේශි විජේතිලක මහත්මිය. වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ තාමත් වැදගත් කරුණු කාරණා SBS සිංහල ගුවන් විදුලිය සමග බෙදාහදා ගැනීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි අතිනි.
අප සමග මීළඟට සම්බන්ධ වෙන්නේ මෙල්බර්න්හි සිටින බැරිස්ටවරියක් මෙන්ම සොලිසිටවරියක් වන සංක්‍රමණ නීතිඥ ඩිෂ්නි ගල්කොටුවේ අසමාන මහත්මිය. ආයිබෝවන් ඩිෂ්නි ඔබට.
ආයිබෝවන් අතිනි.
ඩිෂ්නි, යම්කිසි කෙනෙක් ඔස්ට්‍රේලියාවේදී ස්ථිරපදිංචිය ලබා ගැනීම සඳහා අදාළ වන වෛද්‍ය පර්යේෂණයේදී HIV ආසාදිතයෙක් බව තහවුරු වුණොත් එම පුද්ගලයාගේ අනාගත ඉරණම කොයි ආකාරයක් වේවිද?
ඔව් අතින්, දැන් ඕනෑම වීසා එකකට අයදුම් කරන අයදුම්කරුවෙක්ට සිද්ධ වෙනවා මේ මෙඩිකල් ඇසෙස්මන්ට් එකක්, ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂාවකට මේ යොමු වෙන්න. එතකොට ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්, කියන්නේ ඒ අයදුම්කරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව සනාථ කරගන්න. ගොඩක් වෙලාවට වීසා වර්ග කීපයක් තියෙනවානේ. සමහර වීසා කෙටි කාලීන වීසා, ඒ වගේම දිගුකාලීන වීසා, කියන්නේ ස්ථිර පදිංචිය වගේ. ඒ වීසාවලට අදාළව තමයි වෛද්‍ය පරීක්ෂණය තීරණය වෙන්නේ. සමහර වෛද්‍ය පරීක්ෂණවලදී HIV පරීක්ෂණය කරගන්න අනිවාර්ය වෙනවා. සමහර වීසා වර්ගවලට අයිතුම් කරන අයිතුම්කරුවන්ට එහෙම HIV වෛද්‍ය පරීක්ෂාවට යොමුවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අර විදිහට HIV වෛද්‍ය පරීක්ෂණය නියම කරලා තියෙන මේ අයිතුම්කරුවන්ට ඒකෙන් ඇත්තටම ඒ පරීක්ෂණයෙන් ඔහුන් HIV ආසාදිතයන් නොවන පුද්ගලයන් බවට සනාථ කරගන්න තමයි ඒ වෛද්‍ය පරීක්ෂාවට ඒගොල්ලොන්ට යොමු වෙන්න කියලා එහෙම කියන්නේ. සමහර කට්ටිය කියනවා දැන් හරි මේ පළවෙනි ස්ටේජස් ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ සුදුසුකම් සපුරලා තියෙනවා, ඊට පස්සේ ඔවුන්ගේ චරිත සහතික ඔක්කොම හරියට දීලා ඒවා ඔක්කොම හරි කියලා ඊට පස්සේනේ දැන් ওই වෛද්‍ය පරීක්ෂාවට යන්න කියන්නේ. ඉතින් වෛද්‍ය පරීක්ෂාව ෆේල් වෙනවා කියන්නේ කියන්නේ ඒකෙන් සමත් වෙන්න බෑ කියන ගොඩක් වෙලාවට ඔවුන්ගේ ඒ HIV කියන පරීක්ෂාව අනිවාර්ය කරලා තියෙන අයිතුම් කරුවන්ට. එතකොට ඒ පරීක්ෂණයෙන් ඔවුන් අසමත් වුණොත් ගොඩක් වෙලාවට ඔවුන්ගේ මේ විසායක රිජෙක්ට් වෙන්න රිජෙක්ට් වීමක් සමයි සිද්ධ වෙන්නේ. මොකද ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම මේ ඒ වගේ පුද්ගලයෙක් ඔස්ට්‍රේලියානු රටට ආවට පස්සේ ඔස්ට්‍රේලියානු රාජ්‍යයට කොච්චර ඔවුන් වෙනුවෙන් වියදමක් දරන්න වෙනවද කියන එක මත තමයි ඇත්තටම මේ මේ පරීක්ෂණ වලට ඔවුන් ලක් කරලා නිරෝගී පුද්ගලයන් පමණක් අවස්ථාව දෙන්න කටයුතු කරන්නේ. ඉතින් අර ඔස්ට්‍රේලියානු රජයට දරන්න තියෙන ඔවුන් වෙනුවෙන් දරන්න තියෙන අමතර වියදම සලකලා බලලා තමයි.
ඔහු ඩිෂ්නි මේ ඔස්ට්‍රේලියාවේ සිල් පදිංචිය ලබා ගැනීම සඳහා අයදුම් කරන යම් පුද්ගලයෙක්ගේ සහකරුට HIV ආසාදනය වී ඇති බවට මෙම වෛද්‍ය පරීක්ෂණයේදී සනාථ වුණොත් තත්ත්වය කුමක් වේවිද? අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
ඔව් අදිනේ අර මම කලින් කිව්වා වගේම ඒ අයදුම් කරුවාටත් විසා ඇප්ලිකේෂන් එකට අනුව නියම කරන වෛද්‍ය පරීක්ෂණයට HIV වෛද්‍ය පරීක්ෂණයත් කරන්න කියලා අනුමත වෙලා තියෙනවා නම් නියමක වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඒ වෛද්‍ය පරීක්ෂණයේදී අයදුම් කරුවාට HIV වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු වුණොත් ඉතින් ඒකත් අර මං කලින් කිව්ව විදිහටම තමයි තීරණය වෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට ඉතින් ඒ අනුව ඔවුන්ගේ අයදුම් පත්‍රය රිජෙක්ට් වීමට වීම සිදුවීම තමයි ඉතින් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්න වෙන්නේ.
ඔව් ඩිෂ්නි, අද SBS සිංහල ගුවන්විදුලිය සමග සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි අතිනි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.